ඊළඟට කියනවා සිසුන්ට නෙට් අසයින් මගින් තීරණය කරනු ලබන ශ්‍රේණි පමණක් දැකගත හැකි වේ. එහෙනම් දැන් මේ ලකුණු දැම්මට ශිෂ්‍යයන්ට ලකුණු බලන්න බෑ. එයාලට පුළුවන් ග්‍රේඩ් එක. ට්‍රේනිය තමයි බලන්න පුළුවන්. එහෙනම් ඔන්න අපිට පුළුවන් නෙට් අසයින් වල ඉඳලා අපි ඊතලයක් අඳිනවා ශිෂ්‍යයා දිහාවට. ශිෂ්‍යයාට බලන්න පුළුවන් වෙන්නේ ශ්‍රේණි කියලා. එහෙනම් අපිට එතන ඊතලයේ ඉහළින් ශ්‍රේණි කියලා ලියන්න පුළුවන්. නෙට් සයින් භාවිත කිරීම සඳහා පරීක්ෂකවරුන් සහ සිසුන් පද්ධතිය භාවිත කිරීමට ඇති අවසරය තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු පද්ධතිය වෙත ලබා දිය යුතුයි. මේකේ වරහන් ඇතුළේ දාලා තියෙනවා ඔතෙන්ටිකේෂන්. ඒ කියන්නේ දැන් මේ වගේ පද්ධතියකට ඕනම කෙනෙක්ට ගිහිලා සම්බන්ධ වෙන්න බෑනේ. මේ ආයතනේ, මේ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වෙච්ච සිසුන්ට පුළුවන්, ඒකේ සේවය කරන පරීක්ෂකවරුන්ට පුළුවන්. එතකොට ඒ අයගේ අනන්‍යතාවය නිර්ණය කරන්න මේකේ තියෙනවා ඔතෙන්ටිකේෂන් වලට අදාළ තොරතුරු. එතකොට මේකෙදී අපිට ලියන්න පුළුවන් එහෙනම් අවසරය තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු තමයි අපිට සම්පූර්ණයෙන් ඒක සිංහලෙන් ලියනවා නම් අපිට ලියන්න වෙන්නේ. නැත්තම් ඔතෙන්ටිකේෂන් ඩීටේල්ස්. නමුත් මෙතනදී අපි සිංහල මාධ්‍යයෙන් භාවිතා කරන නිසා අපි එහෙනම් දාන්න වෙනවා අපිට ශිෂ්‍යයාගේ පැත්තේ ඉඳලා නෙට් අසයින් වෙතට යොමු වෙච්ච ඊතලයක ලියන්න වෙනවා ඉහලින් අවසරය තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කියලා. ඒ වගේම පරීක්ෂකවරයා පැත්තේ ඉඳන් ඊහිස යොමු වෙන්න ඕනේ නෙට් අසයින් වලට, ඒක ඉහළින් ලියන්න ඕනේ අවසරය තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කියලා. එතකොට ওই දෙක ලිව්වහම සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ මෙම පද්ධතිය භාවිත කිරීමට ඇති අවසරය තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු NUICT මගින් සිසුන්ට සහ පරීක්ෂකවරුන්ට ලබා දෙනවා. දැන් මේ මෙන්න මේ තොරතුරු මේ දෙගොල්ලන්ටම ලබා දෙන්නේ කවුද? අර NUICT කියන බාහිර භූතාර්ථය. එහෙනම් NUICT වල ඉඳන් ශිෂ්‍යයා කියන බාහිර භූතාර්ථයටයි පරීක්ෂකවරයා කියන බාහිර භූතාර්ථ වෙතටයි යොමු වෙන්න ඕනේ ඊතල. මෙන්න මේ ඊතල වල උඩ අපි ලියන්න ඕනේ නම් අවසරය තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු. දැන් එතකොට ඔන්න මේ වෙලාවේ හම්බු වෙනවා බාහිර භූතාර්ථ අතර දත්ත ගැලීමක්. එහෙනම් හොඳට මතක තියාගන්න මේවත් අර කලින් ඊතල වල විදිහට අඳින්නේ නැහැ. බාහිර භූතාර්ථ අතරින් දා මෙතන ඊතල අපි දක්වන්නේ කඩ ඉරි වලින්. එහෙනම් මේ වෙලාවේ කඩ ඉරි වලින් අපි ඊතල ටික දැම්මහම අපේ සන්දර්භ සටහන මෙච්චරයි තියෙන්නේ. එතකොට අපේ සන්දර්භ සටහන අවසානයි. බලන්න හරියම පහසුවෙන් ඔබට ලකුණු ලබා ගන්න පුළුවන් මෙන්න මේ සන්දර්භ සටහන් පිළිබඳ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙනවා නම්. එතකොට මේ වගේම මේට අදාළ ප්‍රශ්න ඔබට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේත් හමු වෙනවා. ඒවටත් ඔබ උත්සාහ කරන්න. මම ඊළඟට කතා කරන්නම් 2017 වර්ෂයේ ලැබුණු මේ සන්දර්භ සටහන් වලට අදාළ ප්‍රශ්නය. හැබැයි මම මෙතනදී සාකච්ඡා කරන්නේ අපේ ව්‍යුහගත, ඒ කියන්නේ අපේ රචනා කොටසේ පළමු කොටසේ ආපු ව්‍යුහගත ප්‍රශ්නයකට ආපු ප්‍රශ්නේ තමයි. මේක ව්‍යුහගත ප්‍රශ්නේ පළවෙනි කොටස විදිහට දීලා තියෙන්නේ. එතකොට ඔන්න ප්‍රශ්නේ විදිහ වෙනස් කරා. මේ වෙලාවේ ඔබට විස්තරයක් දෙනවා. ඒ කරලා ඔබට දත්ත ගැලීම් සටහනක් දීලා තිනවා. දැන් මේ වෙලාවේ දක්වලා තියෙන්නේ සන්දර්භ සටහනක් නෙවෙයි. ඔබට තනියම අඳින්න දුන්නේ සන්දර්භ සටහන්. හැබැයි මේ වෙලාවේ තව පියවරක් ගිහිල්ලා තියෙනවා අර ගැඹුරට. ගැඹුරට ගිහිල්ලා ඔබට ඉදිරිපත් කරලා තියෙනවා දත්ත ගැලීම් සටහනක්. එතකොට මේ දත්ත ගැලීම් සටහනේ ඔබට තියෙන්නේ හිස්තැන් පුරවන්න. ඔබට ඒකට දාලා තියෙනවා තවත් උදව්වක් කරලා තියෙනවා. ඔබට දීලා තියෙන ඡේදයේ තද පැහැති අකුරින් දක්වා ඇති වචන තමයි මේ පිළිතුරු වලට භාවිතා කරන්න කියලා ඔබට පහසුවක් කරලා තියෙනවා. අපි බලමු ඒ ප්‍රශ්නය. ඔබ බලන්න 2017 ඒ කොටස ව්‍යුහගත රචනා පළමු ප්‍රශ්නය. මේකේ දීලා තියෙනවා බුක්ලන්ඩ් ආයතනයේ වෙළඳ තොරතුරු පද්ධතියේ දත්ත ගැලීම් රූප සටහනෙහි හිස්තැන් පහත ඡේදයේ සඳහන් තද පැහැති අකුරින් දක්වා ඇති වචන පමණක් භාවිතයෙන් පුරවන්න. උන දැන් ප්‍රශ්නේ හොඳට දෙසරයක් තුන්සරයක් කියවන්න ඔබට කැමති කැමති වචන ලියන්න බෑ. ඔබ ලියන්න ඕනේ මොනවද? ඡේදයක් දීලා තියෙනවා. උන් ඡේදෙ තද පාටින් යම් යම් වචන සලකුණු කරලා තිනවා. ඒවා විතරයි ඔබේ පිළිතුර විදිහට සටහන් වෙන්න ඕනේ. හරි, එතකොට ඔබට දීලා තියෙනවා පල්ලෙහා දත්ත ගැලීම් සටහන. දැන් මෙන්න මේ වෙලාවේ අර අපි සන්දර්භ සටහනට වඩා වෙනස් දේවල් ඊට එහාට යන දත්ත ගැලීම් සටහන් වල තියෙනවා. මේ වගේදී බාහිර භූතාර්ථ දකින්න පුළුවන්. ඒ වගේම හැබැයි මේ වෙලාවේ ඊට අමතරව ඔබට මේ සටහනේ දකින්න පුළුවන් වෙනවා. හොඳට පරීක්ෂා කරන්ඩ මේකෙදි දකින්න පුළුවන් අපිට තව කොටස්. ඒක කොටසක් තමයි අපිට තියෙනවා මේ මේ වගේ වෙලාවේදී දකින්න පුළුවන් සංකේත කිහිපයක්. එකක් තියෙනවා, ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රයක් වගේ ඇඳලා ඒකේ එක පැත්තක් සම්පූර්ණ කරලා නැහැ. මේවා අපි කියනවා දත්ත ගබඩා කියලා. හරිද? දත්ත ගබඩාවක් ඍජු කෝණාශ්‍රයක් ඇඳලා ඍජු කෝණාශ්‍රයේ එක පැත්තක් සම්පූර්ණ කළා නැහැ. එක පැත්තක් කියන්නේ අපි දැන් ඍජු කෝණාශ්‍රයක දිග පළල තියෙනවනේ. දිග පළල දිග කොටස් තුන ඇඳලා අර ඉතුරු ඉතිරි කොටස අපි සම්බන්ධතාවය දාලා නැහැ. එතකොට මේවට අපි කියන්නේ දත්ත ගබඩා කියලා. එතකොට අපිට මේ දත්ත ගබඩා කීපයක් තියෙන්න පුළුවන්. මොකද මේවා දත්ත ගැලීම් සටහන්නේ. දත්ත ගැලීම් සටහන් වල අපිට දත්ත ගබඩා දකින්න පුළුවන්. ඊළඟට මේ දත්ත සැකසීමට භාජනය වෙනවනේ. මෙන්න මේ සැකසීමට භාජනය වෙන, එතකොට ඔය සකසන මේ වගේ දකින්න පුළුවන්. එතකොට ඒකත් ඔබට ලකුණු කරලා තියෙනවා අර සම්මත අපි භාවිතා කරන ආකාරයට. ඒක තියෙන සමචතුරාෂ්ට්‍ර තියෙනවා. ඒ සමචතුරාෂ්ට්‍රයක ඉහළ කොටසේ දක්වලා තියෙනවා ඒකට සම්බන්ධ වෙන කෙනා කවුද කියලා. ඊළඟට ලියලා තියෙනවා එතනදී සිදුවෙන්නේ මොකද්ද, කුමන ක්‍රියාවලියද කියලා. දැන් මම එතකොට මේක ඇත්තටම මේක සාකච්ඡා කරනකොට ඔබ ළඟ මේ ප්‍රශ්න පත්‍රය තියෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒක හඳුන ගන්න. දැන් මම මේකේ විස්තරය කියන්නම්. මේකේ තියෙනවා බුක්ලන්ඩ් යනු වෙනත් මූලාශ්‍ර මගින් සාමාන්‍යයෙන් ලබාගත නොහැකි දුර්ලභ පොත් වෙළඳාම සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන පොත්හලකි. දුර්ලභ පොත්වල ඉහළ මිල නිසා බුක්ලන්ඩ් ආයතනය පුරුද්දක් වශයෙන් ඕනෑම පොතකින් එක් පිටපතක් පමණක් වරකට රඳවා ගනී. මේ ඔබට වටපිටාව කියන්නේ ප්‍රශ්නයකට කෙලින්ම එළඹෙන්න බෑනේ. ප්‍රශ්නය ගැන ඔබ ටිකක් තේරුම් ගන්න ඕනේ. ඒකට සම්බන්ධ වටපිටාව මේක කියනවා. මේ දැන් එනම් මේ අපි මේ වගේදී කතා කරන්නේ තොරතුරු පද්ධතිනේ. තොරතුරු පද්ධතියක් ගැන කියන්න යනකොට මේ බුක්ලන්ඩ් කියලා ආයතනයක් තියෙනවා. ඒක අලෙවි කරන්නේ දුර්ලභ පොතපත් වෙළඳාම් කරනවා. එතකොට ඒ කට්ටියගේ දුර්ලභ පොත්පත් නම් ඔබ දන්නවා මිලෙන් අධිකයි. ඒ නිසා ඒ පොතක පිටපතක් විතරයි මේ ආයතනයේ සතුව තියෙන්නේ. එතකොට මේකට කොහොමද මේක ගනුදෙනු සිදුවෙන්නේ කියලා ඊළඟට සාමාන්‍ය විස්තරය දෙනවා. සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් පොතක් ගැන විමසීමක් දුරකථනයෙන් කරනුයේ බුක්ලන්ඩ්හි විකුණුම් සහායක ගෙනි. හරිද? දැන් එතකොට මෙතන කියන්නේ දැන් මේකේ කළු පාට කරලා තියෙනවා පොතක් ගැන විමසීම විකුණුම් සහායක. ඕවා කළු පාට කරලා තියෙනවා. එතකොට ඔබ දන්නවා එහෙනම් මේවා හිස්තැනකට එන්න ඕනේ. හරිනේ? හා. ඇය එවිට ඔවුන්ගේ තොගයේ එවැනි පොතක් ඇද්දයි පිරික්සීමට භාණ්ඩ ලේඛන ගොනුව තුල පොතෙහි විස්තර පරීක්ෂා කරයි. දැන් මෙතන ඔබට මතක තියාගන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් ওই දත්ත ගබඩා කියලා කියන්නේ ඩේටා ස්ටෝ කියලා කියන්නේ අපි දත්ත ගබඩා කරන තැන්. මේක කොහේද? දත්ත ගබඩා කරන්න පුළුවන් ඔබට සාමාන්‍ය ආකාරයට අත්‍යුරු ක්‍රමයට තියෙන ගොනුවක ගබඩා කරන්න පුළුවන්. නැත්නම් ඔබට පරිගණකයක ගබඩා කරන්න පුළුවන්. යම්කිසි ලේඛනයක සටහන් කරන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම දත්ත ගබඩා කියලා තමයි එන්නේ. එතකොට ඔබට මේ දත්ත ගබඩාව ලකුණු කරාම දත්ත ගබඩාවේ ඔබට ඒ නම ලියන්න විතරයි ඔතන තියෙන්නේ. කළු පාටින් තියෙන නම ලියන්න පුළුවන්කම තියෙනවා. එතකොට එකල ගොඩක් වෙලාවට දැන් ඔබට මතක තියාගන්න මේ අපි යම් කිසි සංසිද්ධියක් දෙනකොට ඒකේ පිළිවෙලක් තියෙනවනේ. දැන් අප මට පොතක් හොයන්න ඕන නම් මම පොත ගැන කෝල් එකක් දීලා දුරකථනයෙන් අහනවා. දුරකථනයෙන් අහන්නේ කාගෙන්ද? විකුණුම් සහායකගෙන්. දැන් මං අහන පොත එයාට මතක නෑනේ, මේ ආයතනයේ තියෙන ඔක්කොම පොත්. එයා මොකද කරන්නේ? එයා ඒ පොත මං අහන පොත තියෙනවද කියලා බලන්න ඕනේ. බලන්නේ මොකේද? බාණ්ඩ, ඒ පොත, පොත් ගැන ලියපු මොකක් හරි යට පොතක් හරි කම්පියුටර් එකේ හරි ලිස්ට් එකක් හරි තියෙනවනේ. එහෙනම් ඔන්න ඔය වගේ දෙයක් ගැන කියන්නේ. එතකොට එහෙනම් එයා ඒ පොත් ගැන තියෙන ලිස්ට් එක අනිවාර්යයෙන්ම දත්ත ගබඩාවක් වෙනවා. එතකොට මේ පද්ධතියට පිටින් ඉන්න මේක පරිශීලනය කරන නැත්නම් මේක භාවිතාවට උදව් කරන අය ඔක්කොම කවුද? බාහිර භෞතාර්ථ. දැන් එහෙනම් මෙතන ඔබට යම් යම් හිස්තැන් දීලා තව වචන දීලා තියෙන නිසා ලේසියි. මේකේ පළවෙනි එකේ තියෙනවා බාහිර භූතාර්ථයක සටහනක්. ඒකේ තියෙනවා පොතක් ගැන විමසීම කියලා ඊතල යොමු වෙනවා පද්ධතිය තුලට. එතකොට ඔබ දන්නවා කවුද පොතක් ගැන විමසන්නේ නේද? කවුද පොතක් ගැන විමසන්නේ? පාරිභෝගිකයනේ. එහෙනම් ඔබට පැහැදිලිවම එතන පළවෙනිම තැන පාරිභෝගිකයා කියලා යොදන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී ඔන්න ඔබ තව මතක තියාගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මොකද්ද මේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ඔබට පිළිතුරු දෙන්න වෙන්නේ මෙතනමයි. ඒ කියන්නේ මේ දීලා තියෙන ඉඩකඩ තුල. ඒ නිසා ඔබට මෙතනදී අකුරු පැහැදිලිව ලියන්න ඕනේ. ඒ තියෙන ඉඩේ උත්තරේ ලියන්නත් ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒකලා තව උදව්වක් දත්ත ගැලීම් සටහන් වල තියෙනවා. මේ සිද්ධිය සිදුවෙන අනුපිළිවෙලට තමයි අපි දත්ත ගැලීම් සටහනක අංකණය කරන්නේ. එතකොට ඔබට එක කියන අවස්ථාවේ තියෙන්නේ ඔන්න ඔය කියපු පළවෙනි කොටස. ඊළඟට දෙක තුන විදිහට තමයි අර ඇතුළතට මේ ක්‍රියාපිළිවෙල යන විදිහ තියෙන්නේ. ඒකත් ඔබට උදව්වක් කරගන්න පුළුවන්. එතකොට එහෙනම් පළවෙනි හිස්තැනට අපි ලියන්න ඕනේ පාරිභෝගිකයා කියලා. පොතක් ගැන විමසනවා. ඊළඟට විකුණුම් සහායක මොකද කරන්නේ? එයා පොතේ විස්තර ගන්න වෙනවා භාණ්ඩ ලේඛන තියෙන තැනකින්. ඒ විස්තර ඔබට දීලා තියෙනවා. ඊළඟට එතකොට භාණ්ඩ ලේඛන පිරික්සන පොතේ විස්තර පරීක්ෂා කරනවා. ඊළඟට භාණ්ඩ ලේඛන ගොණුව තුළ එම පොතේ විස්තර හමුවහොත් වෙළඳ සහායක රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර බලා පොතෙහි තත්ත්වය ලබාගත හැකි බවට තහවුරු කරගෙන විමසීමට පිළිතුරු දෙනවා. දැන් මේ කරන සංසිද්ධිය තියෙන්නේ. එයා බලනවා මේ පොත තියෙනවද කියලා. පොත තිබ්බොත් මොකද කරන්නේ? පොත තිබ්බොත් එයාට පුළුවන් කියන්න, එහෙනම් පිළිතුරු දෙන්න පුළුවන් එයා අපි ළඟ පොත තියෙනවා කියලා. එයා මොකද කරන්නේ එහෙනම්? හැබැයි එයා බලනවා පොත ආයතනයේ තියෙනවා. පොත ආයතනයේ තිබ්බට එයා බලන්න ඕනේ පොත තියෙනවා කිව්වට දැන් මේක මේ පොත අපේ ආයතනයේ තිබ්බට අපි බලන්න ඕනේ මේකෙ තියෙනවා වෙනම තැනක් තියෙනවා රැඳවුම් මිල්ලීම් බන්දේසිය කියලා. එයා රැඳවුම් මිල්ල එතකොට ওই රැඳවුම් මිල්ලීම් බන්දේසිය කියන්නේ මොකද්ද? දත්ත ගබඩාවක්. ඔබට එතකොට ඒකේ තියෙනවා අර T1M කියලා සටහන් කළා. උතන T කියන අකුරෙන් කියන්නේ තාවකාලිකයි, ටෙම්පරරි කියලා. මොකද ඒ වගේ එකකට නිතරම රැඳවුම් ඉල්ලීම් කියන එක වෙනස් වෙනවා. එම් අකුරෙන් සඳහන් කරන්නේ මැනුවල්. ඒ කියන්නේ අපි ඒක හස්තීය ක්‍රමයට තියාගන්න ලේඛනයක් කියලා කියන්නේ. එතකොට එතන ඔබට එන ලියන්න පුළුවන් රැඳවුම් ඉල්ලීම්. ඒ කියන්නේ මෙතන කරන්නේ හැමෝම විමසනවානේ. දැන් මේ විමසන එක තව අයත් විමසන්න පුළුවන් මේ පොත් ගැන. එහෙම කවුරු හරි විමසලාද කියලා එයා බලන්න ඕනේ. එතකොට එතන වෙන කවුරු හරිත් මේ පොත ඉල්ලලා නම් දෙන්නෙක්ට දෙන්න බෑ. මොකද මේ ආයතනේ තියෙන්නේ එක පිටපතයි. තව කවුරු හරි මේ පොත ඉල්ලලා කියලා තියෙනවා නම් දෙන්න බෑ. එහෙම නැත්තම් මොකද කරන්නේ? මෙයා කියනවා පොතේ තත්වය ලබාගත හැකි බවට තහවුරු කරනවා. එතකොට එහෙනම් පොතේ තත්වය කියන එක ලබාගත හැකි නම් මොකද කරන්නේ? යා කියනවා විමසීමට පිළිතුරු දෙනවා. දැන් විමසීමට පිළිතුරු දෙන්නේ එහෙනම් කාටද? පාරිභෝගිකයාට. එතකොට අපි දැන් හිස්තැන් දෙකක් සම්පූර්ණ කරා. ඊළඟට තියෙනවා පොතෙහි තත්ත්වය ලබාගත හැකි බව නම් සහ පාරිභෝගිකයා පොත වෙන්කර තැබීමට අදහස් කරයි නම් විකුණුම් සහායක විසින් පාරිභෝගිකයාගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන එම පොත තවදුරටත් ලබාගත නොහැකි වනසේ රැඳවුම් ඉල්ලීම් බන්දේසියට බහාලනවා. දැන් අර පොතේ දැන් මේ පොත කවුරුත් ඉල්ලලා නැත්තම් මේ ඉල්ලපු පාරිභෝගිකයාට දෙන්න පුළුවන්නේ. ඒකට අපි මොකද කරන්නේ? එහෙනම් එයාගේ තොරතුරු අපි එහෙනම් දාන්න ඕනේ නේද? විස්තර ටික අපි දෙන්න ඕනේ. එහෙනම් කාටද? පෞද්ගලික තොරතුරු ටික ගන්න ඕනේ. එහෙනම් ඔන්න පාරිභෝගිකයාගේ ඉඳන් මේ පළවෙනි සැකසනේ වෙතට එන්න ඕනේ. අපේ පළවෙනි ප්‍රොසෙස් එක විද්ගාවට එන්න ඕනේ පෞද්ගලික තොරතුරු. දැන් ඔබට මේ හිස්තැන් තියලා තියෙනවා. එහෙනම් පෞද්ගලික තොරතුරු ටික එන්න ඕනේ. එතකොට ඒ ටික අපිට පුළුවන් අර රැඳවුම් ඉල්ලීමේ ගබඩා කරන්න. ඊට පස්සේ ඊළඟ ඡේදේ තියෙනවා, එම පාරිභෝගිකයා ගෙවීම් කර පොත ගෙන යාමට පැමිණි විට බුක්ලන්ඩ්හි අය කැමි රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර පාරිභෝගිකයා විසින් කරන ලද අදාළ රැඳවුම් ඉල්ලීම සොයා ගන්නවා. දැන් ඔන්න පාරිභෝගිකයා එනවා පොත ගන්න. පොත මේ ඉල්ලුම් කරාට පොත ගන්න බෑනේ, ගන්න එන්න ඕනේ. එතකොට පාරිභෝගිකයා පැමිණෙනවා. දැන් මේ වෙලාවේ පාරිභෝගිකයා පැමිණෙන්නේ කාටද? විකුණුම් සහාය ළඟට නෙවෙයි, අය කැමිගාවට. එහෙනම් ඔන්න දෙවනි රසීමේ විදිහට දක්වන්න ඕනේ අය කැමි කියන එක. ඊළඟට කියනවා, පාරිභෝගිකයා විසින් කරන ලද ගෙවීම් පිළිගෙන ගෙවීම් ලදුපතක් පාරිභෝගිකයාට ලබා දී විකිණීම අවසන් කරනවා කියලා. දැන් එතකොට පාරිභෝගිකයා ආවහම අය කැමි හොයා ගන්නවා අර රැඳවුම් ඉල්ලීමේ ඉල්ලීම් බන්දේසිය තියෙනවනේ පාරිභෝගිකයාගේ රැඳවුම් ඉල්ලීම. එතකොට එතනට ඊතාලයක් එනවා. එයා මොකද මේ ඔක්කොම සටහන් කරලා තියෙන්නේ? මොකද කරන්නේ? හොයනවා. දැන් පාරිභෝගිකයා ගෙවීමක් කරන්න ඕනේ නේ. ගෙවීම් ලදුපදේ පිටපත පාරිභෝගිකයාට, දැන් ගෙවීම් ලදුපත පාරිභෝගිකයාට දෙනවා. පිටපත මොකද කරන්නේ? සඳහන් කරගන්නවනේ. එහෙනම් අය කැමි දෙනවා පාරිභෝගිකයා ගෙවීම කරාම ගෙවීම් ලදුපතක්, පාරිභෝගිකයාගේ දිශාවට ගෙවීම් ලදුපත කියන එක අපි දාන්න ඕනේ. පාරිභෝගිකයා විසින් කරන ලද ගෙවීම පිළිගෙන ගෙවීම් ලදුපතක් ලබා දීලා විකිණීම අවසන් කරනවා. එතකොට පොත ඉවතට රැගෙන යාමට පාරිභෝගිකයාට අවසර ලැබෙනවා. අයකැමි විසින් ගෙවීම් ලදුපදේ පිටපතක් විකුණුම් ගොනුව තුල ගොනු කරනවා. ඔන්න තව ගොනුවක් තියෙනවා විකුණුම් ගොනුව. ඒක මැනුවල් M2 කියලා තියෙන්නේ. ඒ කියන්නේ හස්තීය ක්‍රමයට තියෙන තව දත්ත ගබඩාවක්. ඒක ඔන්න විකුණුම් නේද? එතකොට අපි ලියන්නේ විකුණුම්. කළු කරලා තියෙන්නේ විකුණුම් විතරයි. විකුණුම් ගොනුව කියලා ලියන්නේ නැහැ, විකුණුම්. හොඳට මතක තියාගන්න, කළු කරපු උත්තර ටික විතර නෙමෙයි ලියන්න කියලා තියෙන්නේ. අමතක වෙලා ලියන්න එපා අනික් වචන. විකුණුම් කියන එක තමයි එන්නේ. ඊළඟට දිනේ අවසානයේ එය භාවිතයෙන් විකුණුම් වார்த்தාවක් සකස් කර බුක්ලන්ඩ්හි අයිතිකරු වෙතට යවනවා. එහෙනම් ඔන්න අයිතිකරු. එහෙනම් අයිතිකරු කියන උන තව බාහිර බුතාර්ථයක් මෙතන තියෙනවා. එතකොට යාට යවනවා මොකද්ද? දිනේ අවසානයේ යාට යවනවා විකුණුම් වார்த்தාව. එහෙනම් ඔන්න යා වෙතට විකුණුම් වார்த்தාව යවනවා කියලා අපිට ලියන්න පුළුවන්. සෑම විකිණීමකින්ම පසුව අය කැමි භාණ්ඩ ලේඛන ගොනුව තුල ඇති පොත්වල විස්තර නවීකරණය කර තොගය යාවත්කාලීනව පවත්වා ගනී. අයිතිකරු විසින් බුක්ලන් වෙත පොත් සපයන විට ඔහු විසින් අය කැමි වෙත පොත්වල විස්තර යවන අතර අය කැමි විසින් ඒවා එකින් එක භාණ්ඩ ලේඛන ගොනුවට එකතු කරයි. එතකොට අය කැමිගේ කරන කාර්ය මේකේ පේනවා. අපිට තව එකක් පැහැදිලි, අයිතිකරු යවනවා පොත්වල විස්තර. එහෙනම් අයිතිකරුගේ ඉඳන් පොත්වල විස්තර කියන එකත් මේකේ සටහන් වෙලා තියෙනවා. දැන් එතකොට මේ විදිහට කරාම මේකේ තියෙන හිස්තැන් ටික ඔක්කොම සම්පූර්ණ කරන්න පුළුවන්. ඔබ හොඳට මතක තියාගන්න ඕනේ මේ ප්‍රශ්නේදී මේ කියපු අර කළු කරපු වචන විතරක් යොදන්න ඕනේ කියන එක. ඒක හරියටම ඒක බලනවා. ඒ නිසා ඔබ ඒ විදිහටම ඒ දීලා තියෙන උත්තර ටික ලිව්වා නම් මේ ප්‍රශ්නෙත් ඔබට පුළුවන්තර. මේ තියෙන්නේ පළවෙන මට්ටමේ දත්ත ගැලීම් සටහනක්. එතකොට තවත් මේ සම්බන්ධම ප්‍රශ්න ඇවිල්ලක් තියෙනවා. අපි මේ ඊළඟ අවස්ථාවකදී අපි සාකච්ඡා කරමු.